ในก็สร้างมาเห็นก่อนทั้งนั้นอันคุยกับน้องดูตระคิวก็ไม่ทันนี่ดาวตัวดาวตัวสมองเกิดมันอาตากันนู้นวัดมาดาวตัวจักรวาลก็ถูกภาษาเกิดมันสาดกันนั่นเกิดใจที่เตยที่บ่าวงก็บ่าวงก็ยังบ่าวงก็พัฒน์เกิดแล้วดาวตัวสมองเกิดอันนี้มันคือเราเรียกสันดานยังก็เล็กขัดเลยนี่มันเป็นคิวเอ็กซ์ฮันเดอร์นะที่เตยที่ก็เอ็มรู้กูก็เล็กขัดเลยเนี่ยโอ้โหมาහිතන්නවත් බැරි පරාසයකින් ලැබීම වෙනවා. ඊට පස්සේ රූපය හා රූපස්කන්ධයේ වෙනස, වේදනාව හා වේදනාස්කන්ධයේ වෙනස පැහැදිලි කර දෙන්න කරුණාවෙන් ඉල්ලනවා. රූපය රූපස්කන්ධය මෙතනදී දැන් අභිධර්ම නිබන්ධ ප්‍රකරණේ යමක ප්‍රකරණේ කන්ද යමකේ කියන කොටසේ තියෙනවා රූපේ රූපස්කන්ධයේ වේද රූපස්කන්ධයේ රූපේ වේද කියන ප්‍රශ්නයක් අහනවා රූපේ දෙකේ රූපස්කන්ධයේද රූපස්කන්ධයේ කියන රූපේද ඊට පස්සේ තථාගතයන් වහන්සේ දෙන උත්තරේ තමයි ප්‍රිය රූපං සාද රූපං රූපං න රූපකන්ද ප්‍රිය රූපය සාද රූපය කියන එක රූපයක් නම් රූපස්කන්ධයක් නෙමෙයි අවශේෂ රූපං රූපකන්ද චව රූපං එතකොට ප්‍රිය රූපං සාද රූපං කියලා කියන්නේ මොකද සතිපට්ඨාන සූත්‍රයේ මේ චක්කුණ ලෝකේ පිය රූප සාත රූපං එතන රූපයි කියලා කිව්වට ඒක රූපස්කන්ධය නෙමෙයි කියනවා රූප කියලා කිව්වට එතන පිය රූප සාත රූපං කියලා කියනත් එතන රූපස්කන්ධයට අයිති රූපය කියලා නෙමෙයි කියන්නේ ඒක ස්වභාවයෙන් පිය ස්වභාවයෙන් මදුර ස්වභාවයෙන් කියන තැන තයි එතන කියන්නේ එහෙනම් එහෙම කියන රූප රූප නෙමෙයි කියනවා අවශේෂ අනිත් රූප ඔක්කොම රූපස්කන්ධයේද වෙනවා රූපස්කන්ධයේ රූපද වෙනවා අනිත් ඔක්කොම චක්කු එතකොට රූපතෝ සත්‍ය කියලා ඔය වගේ තියෙන රූප තියෙනනේ මේ ඔක්කොම රූපද වෙනවා රූපස්කන්ධද වෙනවා එතකොට වේදනාව කියන්නේ වේදනාස්කන්ධද වේදනාස්කන්ධය කිව්වහම වේදනාව වේදනාව කිව්වහම වේදනාස්කන්ධය ඊට පස්සේ සංඥාව කිව්වහම දිට්ඨි සංඥාව සංඥා ස්කන්ධෙ නෙමෙයි සංඥා ස්කන්ධය සංඥාව දෙනවා සංඥා ස්කන්ධය දෙනවා රූප සංඥා ශබ්ද සංඥා ගන්ධ සංඥා කියන ඒවා සංඥා ස්කන්ධය ඒවා සංඥාව දෙනවා සංඥා ස්කන්ධය දෙනවා දිට්ඨි සංඥා කියන්නේ දැන් ආත්මයක් තියෙනවා පුද්ගලයෙක් ඉන්නවා සත්වයෙක් ඉන්නවා කියන අදහස් සංඥා සංඥා මාත්‍ර තියෙනවා ලෝකේ ඒවා කියන දිට්ඨි සංඥා කියලා ඒක මනසේ හැඳින්වීම මාත්‍රයක් මිසක සංඥා මාත්‍රයක් නෙවෙයි ඒක සංඥා ස්කන්ධයට අයිති දෙයක් නෙවෙයි. එහෙම සංඥා ස්කන්ධයක් නෑ. තේරුම් ගන්න. එතකොට ආත්මයක් තියනවා කියන සංඥාව කෙනෙකුට ඇති කර ගන්න පුළුවන්. ඒක දිට්ඨි දිට්ඨිය මුල් කරගත් ඇතිච්ච දිට්ඨි සංඥාවක් මිසක ඒක සංඥා ස්කන්ධය නෙමෙයි. නමුත් රූපස්කන්ධයක් හඳුනනවා කියන එක සද්ද හඳුනනවා ගන්ධ හඳුනනවා කියන එක සංඥා ස්කන්ධය. සඤ්ඤාය සංඛය අරක දික්ඛ සඤ්ඤා. ඊට පස්සේ සංඛාරය කියලා කියන්නේ සංඛාර ස්කන්ධය. විඥානය කියන්නේ විඥාන ස්කන්ධය. ඒකත් කුසල අකුසල සිදුවන්නේ චේතනා කරමින් යුතුවද නැද්ද යන කරුණ පැහැදිලි දෙන්න. එතකොට කුසල හෝ අකුසල සිද්ධ වෙන්නේ චේතනා කරමින් සිටීමමයි. ඒ කියන්නේ චේතනාහම් විකල කම්ම වදා චේතනාව කරන. එතකොට ඇයි චේතනාව කර්මය කියලා කියන්නේ? කුසල අකුසල මැදින් හොඳ අදහසක් කියනවා. දැන් කර්මය කියලා කියනකොට හොඳට දකින්න ඕනේ කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම කියලා තුනක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතින් හිතනවා, වචනෙන් කියනවා, කයින් කරනවා කියන මේ තුන කර්ම. එතකොට මේ හිතන කියන කරන එකට මුල් වෙන්නේ චේතනාව. හිතන එක අපි කියමු. දැන් උදාහරණයක් ඇටියට කවුරුන් කෙනෙක් දැන් දෙකිනවා අම්මේ කියලා කියනවා. දැන් ওই සෝත විඥානය නිසා අසුම ශබ්ද මාත්‍රයක් විතරයි තියෙන්නේ. ඒක සෝත විඥානයෙන් හටගත්ත උපේක්ෂා සාගත ශබ්ද මාත්‍රයක් කියලායි. ඊට පස්සේ අපේ චේතනාව තමයි මට කතා කරුවා නේද කියලා හිතලා ඇයි පුතේ කියනවා. එතකොට ඇයි පුතේ කියලා කිව්වේ අර ශබ්දයට දුන්න උත්තරයක් නෙමෙයි. ශබ්දයට දුන්න උත්තරයක් නෙමෙයි. මට කතා කරනවා නේද කියලා හිතලයි අපි හිතන්නේ හෝ කියන්නේ හෝ කරන්නේ. කිසිම වෙලාවක දැන් මෙහෙම රූපයක් වෙනකොට මේක චක්කු විඥාණයෙන් විදිය රූප මාත්‍රයක් විතරයි. ඊට පස්සේ හිතින්ම හිතලා මේ පිටසක් බනහනවා කියලා හිතලා ඊට පස්සේ අපි හිතපේක නිසා එනම් බනහන කට්ටිය පොඩ නැගිටින්න සාදුකාරයක් දෙන්න කියලා කියනවා. එතකොට හැම දෙයක්ම අපි හිතින්මයි හිතලා කියන්නේ කරන්නේ. ඔය න්‍යාය හඳුනාගත්තාම චේතනාවයි කර්මය කියන න්‍යාය හඳුනාගත්තාම ලෝක කිසි දෙයක් එක්ක ඇලෙන්න ගැටෙන්න බෑ. මොකද තමන්ට තමන්ම හේලි වෙනවා. අපි නිකමට කියන්නේ දැන් කෙනෙක් අපිට හිතෙන්නේ සමහර විටක අපි තව කෙනෙක් එක්ක තරහ ගන්නවා. නැත්නම් තව කෙනෙකුට ආදරය කරනවා කැමති වෙනවා කියලා. නැත්නම් තව ප්‍රේමනාප සබ්දයකට අපි කැමති වෙනවා. නමුත් මේ චේතනාව කර්මය කියනකොට අපිට ඔප්පු වෙලා තියෙනවා අපි තව කෙනෙක් එක්ක නෙමෙයි ගනුදෙනු කරන්නේ අපේ හිතත් එක්කමයි කියලා. අපි කියමු දැන් කෙනෙක් ඇවිල්ලා අපිට දැන් මෙතෙන්ට බලනවා. කාට හරි බලනවා නම් කියලා. දැන් අපි ඔක්කොට එක විදිහට මේ සද්දය ඇහෙයි. හැමෝටම කන සද්දය සෝත විඥානයත් කියලා මේ ටික නිසා දැන් සද්දය ඇහෙයි. මෙතන එක්කෙනෙකු විතරක් තරහ යනවා. ඉතින් ඇහුණු දෙයක තරහ යනවා නම් අපි ඔක්කොට තරහ යනවා. අනේ මොකද කරන්නේ මේ සද්දයත් එක්ක මට බලනව නේද කියලා මෙයා මේ සද්දයට අනුව හිතුවා. හිතපු කෙනාට තරහ කියනවා. එතකොට තරහව කියන එක ඇති උනේ සද්දේ නිසා නෙමෙයි. එයා මේ දැන් අහගෙන තියෙන්නේ නැහැ. මේ අහවලා මේ මම මට අහවලා බලනවා කියලා හිතලා කොන්න මෙයා ඒ හිතපු නිසා මමත් නිකන් ඉන්න හොඳ නැහැ ඔබ මොකද මටම විතර බයින්නේ කියලා හරි කියනවා. දැන් මේ ඔබ මොකද මටම බයින්නේ කියලා කිව්වේ අර සද්දෙට නෙමෙයි. මේ තමන් හිතපු එක චේතනාවට. ඒක චේතනාව කර්මය කියන්නේ. මොකද දැන් ඒ හිතේ නිසා තරහ යනවා නම් අපි හැමෝටම එහෙම තරහ යනවා නේ. සමහර වෙලාවට ওই වචනේ ඇහෙනකොටම තව කෙනෙකුට සතුටුයි. අපි අහවලට බයිනවා කියලා. එතකොට එයා සතුටු වෙන්නේ අර වචනේට නෙමෙයි. අර අහවල අහවලට බයිනවා කියලා එයා හිතපෙකට එයා සතුටු වෙනවා. එතකොට සතුට සහ අසතුට කියන දෙකම සද්දේ සම්බන්ධයක් නැහැ. ඒකයි දැන් කොහෙවත් රූපපත්‍ය සංකාරව සද්දපත්‍ය සංකාර ගන්ධපත්‍ය සංකාර කියන සූත්‍රයෙම තියෙන දේවල් දිනන නෑ. අවිද්‍යාපත්‍ය සංකාර සංවේදේම අවිද්‍යාපත්‍යේ ඒ කියන්නේ මේ ඇහෙන දේ ඇහිමක් විතරයි. ඒ ආරම්භය අපි මේ හිතලා නේද කියන්න කරන්නේ කියලා මේ ටික දන්නේ නැහැ. මොකද නම් හේතුයකට ඇලෙන්න ගැතේ. එතකොට බැරිදලා දැක්කොත් සද්දේ කියන එක සද්ද මාත්‍රයක් විතරයි. ඒකට තරහ ගන්න විදිහට හේතුවම තරහ වෙති ඉන්නේ අපිටමයි. ඇලෙන විදිහට හේතුවම ඇලීම ඇති වෙන්නේ අපිටමයි කියලා දැක්කොත් දැන් ප්‍රශංසා කරනවා කියනවා මට මේ ප්‍රශංසා කරනව නේද කියලා හිතලා මම සතුටු වෙනවා. ඒක තමයි තමන් ඔය කුඩි දාගෙන තියෙන්නේ. අතන තමන්මයි තමන්ට බැලුම් අස්සගෙන තියෙන්නේ. ওই ටික දැක්කහම බාහිර කෙනෙක් එක්ක ඇලෙන්නේ කියන්නේ නැතුව තමන්ට පුළුවන් තමන් තුලින් ඇලින් ගැටින් නැති වෙන විදිහට දකින්න. ඒකයි මේ චේතනාව කර්මය කියලා කියනකොට නිකන් අපේ වචන වලින් සිංහා වෙන්න හොඳ නැහැ. ඒ හැම එකකින්ම තියෙනවා. අපිම හිතලා කියනවා කරනවා මිසක අපි හිතන කියන කරන කිසිම දෙයකට රූප සංද ගන්ධ රස පොට්ටක් සම්බන්ධ නැහැ. කිසිම දෙයකට සම්බන්ධයක් නැහැ. අපි නිකමට කියමු. දැන් අපිට ඇහෙන රූපයක් තියෙනවා. අපි කියමු තරුණ කියන මේ කියනවා නේද එක්කෙනෙකුට ඒ රූපේ දක රාගයක් තියෙනවා. එක්කෙනෙකුට මගේ නංගි වගේ මගේ දුව වගේ කියන අදහසක් තියෙන්න පුළුවන්. දැන් පේන සතහන එකමයි. ඉතින් රාගය ඇති වුණා නම් ඇයි ඔක්කොටම ඇති නොවුනේ? ඇයි දුව වගේ කියන අදහස ඔක්කොටම ඇති නොවුනේ? ඇයි සහෝදරි වගේ කියන අදහස ඔක්කොටම ඇති නොවුනේ? ඊට පස්සේ එයා හිතන්නේ කියන්නේ කරන්නේ අර එයා ගත්ත නිමර රාගයට අනුව තමයි හිතන්නේ කියන්නේ කරන්නේ. දුව වගේ කියන දැනගින් තමයි අනේ දුවේ කියලා ඒ විදිහට එයා හිතන්නේ කියන්නේ කරන්නේ. එතකොට හැම වෙලාවෙම අපි පේන දෙයක් නෙමෙයි සම්බන්ධ. පේන දේ ඇරෙන්නේ ශරීරව අපි යමක් හිතනවා. දැන් මේ බන වුණත් ඔයගොල්ලෝ තේරෙනව හෝ නොතේරෙනව කියන කාරණාව තියෙන ඔයගොල්ලෝ තුල. මම කියන එක තේරෙනව නෙමෙයි. මම කියන එක තේරෙනවා නම් ඔක්කොටම එක විදිහට තේරෙන්න ඕනේ. නමුත් මේ වචනේ ඇහෙනකොටම තමන් ගාව තියෙන මට්ටම් දී කරගන්න. දී කරගන්න දැනගන්න. හිතනවා අපි මම බන ඇහුවා කියලා. තමන් ගාව තියෙන ගතිය දිහි කරගන්න තමයි මේ උපකරණය. ඒකයි දැන් මේ ධර්මයක් අහලා හුරු වුණාම තියෙන වටනක බුදුරජාන් වහන්සේ නමකට පුළුවන් කල්ප කෝටි ගානක දෙයක් හරි ශනිකව මතු කරලා දෙන්න පුළුවන්. එතකොට දැන් අපි සමහරට බුදු ගුණ කෙනෙකුට කෙනෙකුට එහෙමකට අඳුන මට්ටමට සම්බන්ධවෙ තියෙන්න පුළුවන්. ඒ අනිකේට එහෙම නැහැ. ඒ කියන්නේ එයාගේ ඇතුළේ තිබුණ හැම එකක් උපදිනා යන පුළුවන් ගතිය. එතකොට ඒ නිසයි ඒ වගේ මේ චේතනාව කර්මය කියන තැනක් හරිම ගොඩක් කාරණා අපේ ජීවිතේට කියන. එපමණකින්ම අපිට පුළුවන් මේ ලෝකය ඇලෙන්න ගැටෙන්න නැතුව ඉන්න. මොකද හැම වෙලාවම අපිට පේන්න පුළුවන්. ඒ චිත්තන වසනාව වගේ තැනක් පුරු කළාම අපිට තේරෙන හැම වෙලාවෙම හිතන්නේ කියන්නේ කරන්නේ අපි එක නේද? එතකොට ඒ හිතන්න කියන කරනකොට ඒක හොඳ හෝ නරක වෙන්න පුළුවන්. ඒ මත කුසල හෝ අකුසල දෙන්න. එතකොට ඒකයි කර්ම කුසල හෝ අකුසල කියලා කියන්නේ. තවමයි කර්ම වැස් කරගන්නේ. ඊට පස්සේ නිර්වාණය යන චිත්තජනක රූපෝණි තුර සදාකල්පවත්ව ස්වභාවයත් රහතන් වහන්සේ අනුපද්දා පරමර චිත්තේ රූප නැවතුම උපදින ආකාරයෙන් නැතිවීමෙන් නොසුයෙන් සදාකල්පවත්වනවා. මෙතෙන්දී මේ නිවන කියනකොට තේරුම් කරගන්න ඕන කාරණා දෙකක් තියෙනවා. නිවන ලක්ෂණය තමයි අසංකත නොහටගත් නොසකස් වෙච්ච කත් සමවාය නූපන් කියන ස්වභාවය. ඒ නිවන කොටස් දෙකකින් දකින්න සෝපදිශේෂ නිවන අනුපදිශේෂ නිවන කියලා. නිවන කියනකොට මේ හිස් බව කිසිම අරමුණක් නැති ශුන්‍යතාවය පිළිගන්න දෙපා. කිසිම නිමිත්තක් නැති බව සිහි කරගන්න එපා. කිසිම දෙයක් නැති වෙච්ච ගතියක් සිහි කරගන්න එපා. මේ අහස වගේ ස්වභාවයක් කියලා සිහි කරගන්න එපා. ඒවද නිමිති, ඒවද සංකතයි. කිසිම නිමිත්තක් නැති හිස් බව කිව්වොත් නත්ති කිංචි කිසිවක් නැහැ කියන ආකේචයක සමාපත්තිය දක්වා යන්න පුළුවන්. මේ අවකාශය වගේ කියලා අවකාශය ලෙසතවොත් ආකාශ න්‍යායයෙන් කියන්න ඕන. නමුත් ඔහෙන් කිසිම වෙලාවක නිවන දකින්න බෑ. සෝපදිශේෂ නිබ්බාන කියලා කියන්නේ මෙතනදී අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ රහතන් වහන්සේට අනුපාදා පරිනිර්වාණය කියන අවස්ථාව කියන්නේ රහතන් වහන්සේට තමයි අනුපාදා පරිනිර්වාණය කියන කාරණාව මතක් කරන්නේ. අනුපාදා පරිනිර්වාණය අනුපාදා කියලා කියන්නේ කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදිලා අනුපතිශේෂ පරිනිර්වාණය සහ අනුපාදා පරිනිර්වාණය කියලා දෙකක්. අනුපතිශේෂ පරිනිර්වාණය කියලා කියන්නේ උපතිශේෂයක්වත් නැති වීමෙන් අපි කියමු රහතන් වහන්සේ නමක් පිරුණාන අවස්ථාවේ කියන අනුපතිශේෂ නිර්වාණය. අනුපාදා පරිනිර්වාණය කියන්නේ ක්ලේශ පරිනිර්වාණය තව නම. අනුපාදා කියලා කියන්නේ කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදුණා කියලා කියන්නේ. සීනාශ්‍රම ආශ්‍රයක්ෂේ වුණා කියලා කියන්නේ. එතකොට නැචින්ච ලෝකේ උපාදීති ලෝකේ කිසිවක් උපාදාන වශයෙන් ගන්න. එතන තමයි අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ. එතකොට මෙතනදී අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ ලෝකේ කිසිවක් උපාදාන නොකොට ලෝකේ කිසිවක් අහු නොවන විදිහට ලෝක නිරෝධිය සාක්ෂාත් කර ජීවත් වෙනවා. ලෝක කිසිවක් උපාදාන කරගන්න ලෝක කිසිවක් අසුර කරගන්න මේ ජීවිතේ පවතින්නේ. රහතන් වහන්සේ කියලා කියන්නේ ලෝකෙ මිදිලා මු ජීවත් වෙන සෝපදිශේෂ උපදිශේෂයක් තියෙනවා. උපදි කිව්වහම උපදිය බෙදෙනවා. කාම උපදි, කන්ද උපදි, ක්ලේශ උපදි, අභිසස්කාර උපදි කියලා උපදි හතරකට බෙදෙනවා. එතකොට රහතන් වහන්සේට කාම උපදි කියන එක නැහැ. ක්ලේශ උපදී කියන එක නැහැ. අවිසංස්කාර උපදී කියන එක නැහැ. කාම උපදී කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම වගේ දේවල් වලට තියෙන වස්තු කාම, ක්ලේශ කාම දෙකට කියනවා කාම උපදී කියලා. ඊට පස්සේ ක්ලේශ උපදී කියලා කියනවා අවිජ්ජා, භව තණ්හා, ලෝභ, දේශ, මෝහ මේ වගේ දේවල් වලට කියන ක්ලේශ උපදී කියලා. අවිසංස්කාර උපදී කියලා කියනවා පුඤ්ඤ අවිසංස්කාර, අපුඤ්ඤ අවිසංස්කාර, ආනිජ්ජා අවිසංස්කාර කියලා කර්ම වගේ දේවල් වලට කියන උපදි කියලා. එකද උපදි විපාකා කියලා කියන්නේ මෙන්න මේ වගේ කර්ම විපාක කියන එක. එතකොට මේක මේ තුන නෑ රහතන් වහන්සේට. කාම උපදි නෑ, ක්ලේශ උපදි නෑ, අභිසස්කාර උපදි නෑ. නමුත් කන්ද උපදි කියන තැනකින් තව ටිකක් තියෙනවා. ස්කන්ධ මාත්‍රයක් තියෙනවා. ටිකක්. ඒ නිසා සෝ උපදිශේෂයක් තියෙනවා කියලා කියනවා. මේ උපදි හතරේ කාම උපදියයි, ක්ලේශ උපදියයි, අභිසස්කාර උපදියයි කියන උපදි තුන නැහැ. නමුත් ස්කන්ධ පරිහරණයක් තව කෙරෙනවා. එහෙනම් සෝ උපදිශේෂ උපදිශේෂයක් තියෙනවා කියලා. හැබැයි ඒක ගන්න එපා පංච උපාදාන ස්කන්ධ මට්ටමේ. ස්කන්ධ මට්ටම. අපි කියමු පංච ස්කන්ධයක් පරිහරණය කරනවා කියලා. රතනාවේ පංච උපාදාන ස්කන්ධය පරිහරණය කරනවා නෙමෙයි පංච ස්කන්ධය පරිහරණය කරනවා කියලා අපි සමාන විවාහය කියන්නේ නේද? අපේ යපන්න මට්ටමේ ස්කන්ධ ටික. මොකද එතන උපාදානයේ මහලක් වැටෙන්නේ බෝතලේ. එහෙම නෙමෙයි. ඒක දාන දේවල් වැටෙන්න බෝතලයක් විතරයි. ඉතින් ඒ නිසා මේ ස්කන්ධ විතරයි. ඒකට ඕග යෝග ග්‍රන්ථ නීය කියලා කියන්නේ මේ සෝපදේශය කියලා. එතකොට ස්කන්ධ ඉතිරියක් තියෙනවා. හැබැයි ඒ ස්කන්ධ ටික තියෙන්නේ අනුපාදා. ලෝක කිසිවක් උපාදාන නොකොට ඒ ස්කන්ධ ටිකෙන් තමයි ජීවත් වෙන්නේ. ඒකටයි අපරියාපන්න භූමිය කියලා කියනවා. කාම භූමියේ ඉන්නේ කාමයේ කට්ටිය, කාම අවචර කට්ටිය. රූප භූමියේ ඉන්නේ රූප අවචර කට්ටිය. අරූප භූමියේ ඉන්නේ අරූප අවචර කට්ටිය. අපරියාපන්න කියලා භූමියක් තියෙනවා. අපරියාපන්න කියන්නේ ලෝකෝත්තර භූමිය. ඒ භූමිය තමයි ඉන්නේ. එතකොට කාමයෙන් මිදලා රූප භූමියෙන් මිදලා අරූප භූමියෙන් මිදලා තුන් භවයෙන් මිදලා තුන් ලෝකයෙන් මිදලා. නමුත් තව ස්කන්ධ ඉතිරියක් තියෙනවා. ඒ ඉන්න තැන කියලා මොකද අපරියාපන්න භූමිය කියලා. ඒක භූමිය හතරකට බෙදන්නේ. රහතන් වහන්සේ කියලා කියන්නේ අපරියාපන්න භූමිය කියලා. එතකොට මෙයා මෙතන ඉන්නවා කොහොමද? අනුපාදා පරිනිර්වාණය. ක්ලේශ පරිනිර්වාණය කියන්නේයි කෙලෙසුන් විරොත් කෙලෙස් ඇතිවෙත හිත දේවල් වල මේ නිරුද්ධ කරනවා. නිරෝධය කියනකොට දකින්න ඕනේ දුක්ඛ නිරෝධයේ කොටස් දෙකක් තියෙනවා. පංච උපාදාන ස්කන්ධ නිරෝධයක් තියෙනවා. ඒකයි ක්ලේශ පරිනිර්වාණය කියලා ඔබට අපි නම් කරන්න බුදුරජාණන් වහන්සේ. නමුත් එයා කය කෙලවර කොට ඇති වේදනාවක්, දිවි කෙලවර කොට ඇති වේදනාවක් විඳින්න වෙනවා. පිරුණ පානක ඒ ටිකද නැති වෙන්නේ අනුපදිත නිර්වාණය. දැන් මෙතනදී නිර්වාණය කියලා කියනකොට අපි මෙහෙම දකින්න අපි කිව්වොත් දැන් විද්‍යමාන නෝනාර්ථයෙන් ඒ කියන්නේ නැති අර්ථයේ නෙමෙයි නොහටගත් අර්ථයෙන් දකින්න වෙනවා මේකෙදි. නොහටගත් අර්ථයෙන් තමයි නිවන දකින්නේ. නැති අර්ථයෙන් නෙමෙයි නොහටගත් අර්ථයෙන් කියලා කිව්වේ මේ කිසිම දෙයක් නැති හිස් බවකින් කියන එකකින් නෙමෙයි නූපදින අර්ථයෙන් දකින්න මේ නිරෝධය කියන එක. ඒකයි ජාති නිරෝධ. තාපතකින් ගත්තොත් ඔබට ලෝකේ ධර්මතා දෙකක් තියෙනවා. ඇති වෙන දේ නැති වෙනව සහ ඇති වෙන බව නැති වෙනව කියන දෙකක් තියෙනවා. එතකොට ඇති වෙන දේක නැතිවීම සංකතයි. ඇති වෙන දේක නැතිවීම නිවන නෙවෙයි. ඒක බලන්න අපහසු වෙන දැන් ගහක් වුණත් ගත්තොත් ගහ කියන්නේ හේතු මෙහාටගත් එක. ඕක අපි කපලා කපලා කොටලා කුඩු කරලා ගිනි තියලා පොළලා විසිකේතුවෙන් දැන් නැහැ. ඇති වෙච්ච දේට සාපේක්ෂව නැති වෙනවා. ගහ නැති වුණා කියලා මම නිවන් දැක්ක නෙමෙයි. අපි ඇති වෙච්ච දේක නැතිවීම නිවමුත් අපි භාවනා කළත් නැකොලත් ඔක්කොම එක නිවන් දැකෙන. ඇයි මේ කායත් ඔක්කොම නැති වෙනවනේ? ඇති වෙච්ච දේක නැතිවීම නිවන නෙමෙයි. ඇති වෙන බව නැති වෙන්න ඕනේ. ඇති වෙන බව නැති වෙන්න ඕනේ. අපි කොහොමද දැන් ගෙයක් හදන්න හේතු වෙනවා ගඩොල් වැලි සිමෙන්ති ලී වගේ දේවල්. ඒ එක නිසා හටගත්ත ගයක් තියෙනවනේ. ඔය ගේ කඩලා ගඩොල් ටික වෙන මොකට ගැහුවා, ලී ටික වෙන මොකට ගැහුවා, සිමෙන්ති ටික වෙන මොකට කුඩු කරලා දැම්මා, මේව කරනවා ගේ නෑ. ඇති වෙච්ච එක නැති වෙනවා. නමුත් යම් වෙලාවක ගඩොල් වැලි සිමෙන්තිම නැති වුණා. ගේ නැති වෙන ගමන් ගේක ඇතිවීමම නැති වුණා. කියන විද්‍යාවක් තියෙනවා. එතකොට ගේ නැති වුණා කාරණාව ඒ දෙන්නේ නෑ. ගේ නොහටගත්තා. ගේ කියනක නොවන්නු ඇති නොවු නැති වෙන්න බෑ. නැති වෙන්නේ නෑ. නේද? ඒ වගේ මෙයා පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීම නවත්තනවා. පංච උපාදාන ස්කන්ධයක ඉපදීම නතර කරලා කීන જાති. જાතිය කියන්නේ ඉපදීම නැති වුණා. මොකේ ඉපදීමද? ඉප උපන්න කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධේ හට ගැනීමට කියන જાති. જાති සංජාති ඔක්කන්ති අපිනෙම්පත් කන්දන පාතු ඔය මාර්ගයෙන් පස්සේම නෙමෙයි. එහෙන් බලනකොට මේ පංච උපාදාන ස්කන්ධය. මේ එක්ෂණික හටගන්නා සිද්ධියෙන් දකින්න සංකතිවතින් જાතිය නැතිවලා නැහැ කියලා. මේ සිද්ධියමයි කියන්නේ අපි එක්ෂණික සංකතිවතින් කතා කරනකොට යථාර්ථය එකතරක තියෙන්නේ. જાති නිරෝධෝ කියලා කියනකොට මේ පංච උපාදාන ස්කන්ධේ ඉපදීම නැති කරන්න පුළුවන්. පංච උපාදාන ස්කන්ධයක ඉපදීම නැති කරපු ටිකට තමයි සෝපදිසේස නිර්වාණ කියන්නේ. ස්කන්ධ විදිහට සාහිත්‍යව නිවන් දැකලා මොකද අජරාමර වෙලා. පංච උපාදාන ස්කන්ධේ ජාතිය ස්වභාව කොට, ජරාව ස්වභාව කොට, ව්‍යාධිය මරණ ස්වභාව කොට දන්නේ නැහැ. පංච උපාදාන ස්කන්ධේ ඉපදීම නැති කෙරුවා කියලා කියන්නේ ජාති ජරා මරණයන්ගේ මිදිලා ඉන්නේ. කොහොමද ඒක කරන්නේ? ඒ අපි කිව්වේ දැන් ලෝකයේ මෙච්චරකල් අපි රූපයක් දැක්කේ. මේ රූපයයි වෙන්නේ, රූපයයි හැදෙන්නේ, රූපය ගැනයි හිතේ කල්පනා කරන්නේ. යම් දවසකදී මුළු ජීවිතේම හිතලා නෙමෙයි ජීවිතේම පවතින්නේ. අරමුණක් උපදිනකොටම සිහි නුවණ තියෙන්නේ. මනස නිසාම හටගත්ත දේ, මේ හේතු ටික නිසාම මෙහෙම පෙනෙන දේ හටගන්න හේතු නැතිව නැති වෙනවා කියලා තමයි දෙය බලාගෙන ඉන්නේ. රූපයක් පේනවා, රූපයේ විඳිනවා, රූපයක් හඳුනනවා, රූපය කල්පනා කරනවා, රූපය ගැන දැනගන්නවා කියන ස්කන්ධ පංචකයෙන් මට අත්හැරලා තියෙනවා. දැන් ලෝකයේ ස්වභාවය තමයි මෙහෙම ඉන්නේ පස් පොලි. රූප, සද්ද, ගන්ධ, රස, පොට්ට, ධම්ම. මෙයා මේ ධර්මතාව පහ මෙහෙම උපදිනකොට හැමදෙනෙක මේකත් මේකත් බලාගෙන මෙහෙම මේ පස් පොලි මෙයා ඉන්නේ එක පැත්තක. මෙහෙ අරව ගිහිල්ලා නැහැ ලෝකයන්. රූපයක් පේනකොට, ඒ කියන්නේ මෙහෙම පේන සිද්ධියනකොට පේන දේ ඇතිවීමක් නැතිවීමක් දන්නවා. අවිද්‍යාව සංකාර විඥානක ප්‍රතිසම්පාදයෙන් තමයි. එතකොට මෙයා රූපයක් හෝ රූපේ නිසා රූප සංඥාවක් හෝ නැත්නම් රූපේ දැනගන්න බවක් හෝ රූපය නිසා සැප දුක් විඳින බවක් කියන කාරණාවක් නැහැ යාට. තේරුම් ගන්න. සද්දයක් ඇහෙනකොටම සද්ද ඇහෙන එක පිළිබඳ නැති වෙන බව මේ ආධ්‍යාත්මික පැත්ත දැනගන්න ඕනේ. මේ සද්දේ විදිහ බව නෑ මෙයාට. රූප විඳිනවා, ශබ්ද විඳිනවා, ගන්ධ සෝඳ විඳිනවා කියන සිද්ධි ටිකක් නෑ. එතකොට මෙහිම රූප විඳින, ශබ්ද විඳිනවා කියන ගතිය රූපදිය ස්වභාවයට පත් කරලා යා කියන්නේ. පංච උපාදානස්කන්ධයේ මොහට ගන්න ස්වභාවයට පත් කරලා තියන්නේ. දැන් ලෝකය විඳින රූපේ දැකලා ඇලෙනවා නම් ගැටෙනවා නම් රූපේ ඇලෙන රූපේ නැති වෙනකොට ගැටෙන රූපේ හමු වෙනකොට ඇති වෙන දුකක් තියෙනවා. ඒ දුකත් නිරුද්ධ කරන්න. පංච උපාදානස්කන්ධ දුකම නිරුද්ධ කරලා පංච උපාදානස්කන්ධයෙන්ම මිදලා ස්කන්ධ ඉතිරියයි කයිපේ ජීවත් වෙනවා. ඒ කියන්නේ බාහිරයක මෙහෙම තියෙන ගැටිය නැති කරලා ජීවත් වෙනවා. යම් කිසි සමුදේ ධම්ම සබ්බදා නිරෝධම හට ගන්න හැම දෙයක්ම එකම මීරුවේ කියන එක දැන. හැම දෙයක්ම ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියන තැනකින් අපි තමයි උල්පත එකයි. ඒක බෙදිලා යනකොට පහක් වෙලා නැතිල අපි තමයි පස්කොළේ ඉන්නේ. නම් මේ පස්කොළේ ඉන්න ඕනේ ඒ ඔක්කොම එන channel එක එක තැනක හිටියාම මේ ඇතේම නැතිම දකිනවා කියලා කිව්දේ. දැන් මෙදෙන්ට පහක් නැහැ අර. අපි රූපයට වඩා විඳින ගතිය සද්දෙන් වෙනස්, සද්දයට වඩා විඳින ගතිය ගන්ධයෙන් වෙනස්, ගන්ධයට වඩා විඳින ගතිය රසයෙන් වෙනස්. දැන් මේ මොන අනුමනක් උපන්නත් ඇති වෙච්ච හා නැති වෙන හැටි දන්නවා. ඒකයි චලංග සමන්නාගේ දුකක් කියලා කියන්නේ. ලෝකේ සැප දුක් විඳිනවා, අසලෝ දාන කම්පල වෙනවා කියන මට්ටමක් නැහැ. තියෙන දෙයක් හම්බ නොවි තමා මේ චිත්තජනක නිසා ඉපද නිරුද්ධ වෙන සිද්ධියක් දකින්නේ. තිබුණා නෙමෙයි, තියෙනවා නෙමෙයි කියන තරක ඉඳලා ඔන්න ඔය වගේ දර්ශනයකට හිත තියලා ලෝකය විඳින මට්ටමේ දුක නිරුද්ධ කරලා ඉන්නවා. පංච උපාදාන ස්කන්ධ දුකෙ මිදලා ඉන්නවා. ඔබ දන සෝක දිශේස නිබ්බාන. දැන් මේක යමක් වෙයි ඉස්තන ශුන්‍යතාවය වගේ එකක් එහෙම ගන්න එපා. මොකද හැම නිමිත්තන්ගෙම අනිමිත්තයි. නමුත් නිමිත්තක් නැහැ කියන බව නිමිත්තක්. ඒක හොඳට මතක තියෙන්න ඕනේ. හැම අරමුණකම අපිට ශුන්‍ය වෙන්න පුළුවන්. ඊට පස්සේ ශුන්‍යයි කියන බවෙන් අශුන්‍යයි. ඒක ශුන්‍යයි කියන එක නිමිත්තක් අපිට. ඒ තරම් ඔහි යන්නවද? එකයි ඔය පැත්තට යන්න නෙමෙයි මෙතන හැරෙන්න ඕනේ. හැරිලා මෙන්න මේ විදිහට ඉන්න සෝරුපදේශ නිබ්බා කියලා පුරාණ කර්මයේ ඡේ වෙන මේ රූපේ ආයුසන්තතියක් කියන එකත් අතහැරලා දැන් කල්ැතුමයි වෙන භවයක් අල්ලගෙනත් නැහැ. නවන්නත් සම්භවම්. දැන් මෙහෙන් හටගත් අපි මෙහෙම අල්ලගෙන ඉන්නකොට මෙහෙ අතහැරකොට මේ දැන්වල වෙන්න හිටියේ. දැන් අපි මොකද කරන්නේ? බාහිරයට නැඹුරු වෙන්නේ නැතුව ආධ්‍යාත්මික නැඹුරු වෙලා සීනුවනවද හුරු කරගන්න මේකට. ආධ්‍යාත්මික පැත්ත නැඹුරු වෙනඳමයි තියෙන ඕන හුරු කෙරේ. බාහිරෙත් දින ගතිය අල්ලන්න නොදෙන ගමමයි මේ කලේ. හිත වඩවන සීලයේ පිළිලා හිත වඩවන මොනේ බලබල කෙරුවේම මොකක්ද මේ තමන් තුලට හැරෙන එකමයි කලේ මේ. දැන් මෙහෙම බාහිර නැට අර කකුල් වගේ අනුතික දික් කරගෙන ඉන්නවා වගේ අපි මේ ආයතන දෙක ලෝකෙ දික් කරගෙන ඉන්නවා. දික් කරගෙන ඉන්නකොට ඔයාලා කෝටු කැඩි කඩනවා කියන එක පොදු නැන්නේ. ඉතින් අනුතික අකුල් වගේ ඉන්නේ මේ සමෝධම් විකමනෝ විතක් හිත හුරුගිරිය මොහොමයි. ඒ හින්දා ජීවත් වෙද්දිමයි නැවත භවයක් අල්ලන්න නැතු. ඒ කියන්නේ රූප සද්ද ගන්ධ අල්ලන්න නැති මට්ටමට හිටියේ. කියන පුරාණ කර්මයෙන් හටගත්ත මේ ඇහැකන දිවනාසය ශරීර කියලා මේ ජීවිත ඉන්ද්‍රිය ටික අතහැරෙනවා. අලුතෙන් භවයක් උත් නැහැ. එතකොට විරත් චිත්ත ආයති කියන බවස් නැවත භවයක නොයල්න සිටින් මේ කිසිම දෙයක් අවුලන්නේ නිබ්බත තීරය යථායර්ථදී පොයේ දීර්යන් වහන්සේ දිවන පහනක් නෙවනවා වගේ මේ ඇල්ුවේ නැත්තම් කියන එකත් අතහැරකොට අපි මෙහෙට වෙලා නැන්නේ මෙහෙ කිසිම නිමිත්තක් ඔහුලා දෙයක් නැහැ. තියෙන එකත් අතහැරනකොට බාහිර මුකුත් නැති වෙනකොට අතහැරෙනවා. වෙනද දැන් අපිට එහෙම නෙමෙයි වෙන්නේ. අපි ඉන්නෙම මොනවා හරි එකක ඉඳලා. මොකද මේ උපාදානය කියන එකට මම පොඩි ලක්ෂණයක් කියනවා ඔයගොල්ලෝ. උපාදානය කියනකොට අපි හිතාගෙන ඉන්නේ අපි ටිකක් යම් යම් දේවල් වලට කැමති වෙනවා, සතුටු වෙන ගතිය තමයි උපාදානය කියලා. නමුත් උපාදානය කියන්නේ එහෙම නෙමෙයි. ඒක වඩා ටිකක් ගැඹුරු අර්ථයකින් දකින්න ඕනේ. අපි දැන් මොහොතේ නැවකට නැගලා ගමනක් යනවා කියලා හිතමු. යනකොට අපේ නැව අපි ගිය නැව ගල්පරයට හැප්පිලා කුණාටුවට කැඩිලා වැටෙනවා. ගන්නකොට අපලත් මොහොතේ විසි වෙනවා. දැන් ගිලෙන්න හදනකොට බයයි. අපි මොකද කරන්නේ? වටේට බලනවා. රබර් කෝ යන්න කොහොම දීකොට කොහොම ලෑලි කැල්ල කොහොම මොන හරි එක ගෙල්ලෙනවා නේ. ඕන දැන් අපි ලී කැල්ල හරි රබර් කැල්ල හරි කොටේ හරි උපාදාන කරගෙන ඉන්න තත් වතුරට වැටෙන්නේ නැහැ. දැන් උපාදාන කරගෙන ඉන්නේ, අල්ලගෙන ඉන්නේ අපි. නමුත් ඒ වියර දින ආසාව එහෙම නෙමෙයි. අපි උපාදාන වෙන්නේ සමහරට පාවිලාවි අසුචි තැවරිච්ච පණුව ගහපු කොට කැල්ලක් වෙන්නේ නැති. අපි කවුද කැමති අසුචි තැවරිච්ච පණුව ගහපු කොට කැල්ලක්? නමුත් තණ්හාවච උපාදාන, තණ්හාව නිසා මේකත් එන්නේ. මේ තණ්හාව මේ උපාදානයේ හේතු ටික තියෙන්නේ අපිට පේන අරමුණ පැත්තෙන් දකින්න එපා. දැන් අපි බලන්නේ මෙහෙම පේන අරමුණ පැත්තෙන්. මේ අභ්‍යන්තර පැත්තෙන් මේක ඇති කරන හේතු ටික එන්නේ ජීවිත ආසාව මැරෙන දින ආසාව නිසා මෙහෙ අල්ලනවා. තණ්හාවච උපාදාන. ඔන්න දැන් අපි ලී කැල්ල හරි රබර් කැල්ල හරි කෝට් කැල්ල හරි අල්ලගෙන ඉන්න තාක් වතුරට වෙන්නේ මොනවා හරි දෙයක් උපාදාන නොවෙත් අල්ල නොගත්ත මොකද වෙන්නේ? වතුරට වැටෙනවා. ඒ වගේ ලී කැල්ල රබර් කැල්ල කෝට් කැල්ල වගේ තමයි තුන් භූමිය අනුව ගිය. ඒ කියන්නේ මේ ලෝකේ රූප හෝ ශබ්ද හෝ ගන්ධ හෝ රස හෝ පොට්ටබ්බ හෝ ධම්ම හෝ ඔය ආයතන හරහා තමයි ඔක්කොම ටික මෙහි ආධ්‍යාත්මික බාහිර ඔක්කොම ඇවිල්ලා තියෙන ඔය හරහා. තුන් භූමි මොනවා හරි දෙයක් අල්ලගෙන ඉන්න තාක් අපි නිවනට වැටෙන්නේ නැහැ. නිවනට වැටෙන්නේ නැහැ. දැන් උපාදාන සහිත වෙන්නේ. එතකොට අමුතුවෙන් කැමැත්තක් දකින්න එපා. මේ රූප බලන ගැතියම දකින්න. දැන් කොටේ ඉඳලා ඉන්නවා කියනකොට අමුතු කැමැත්තක් තියෙනවද? කොටේ තුල ඉන්නවා කියන කැමැත්තක් තියෙනවද? නැහැ. අතම හැර ඉන්න එකම අල්ලගත්ත නෙමෙයි. දැන් ඇත්තට මේක අල්ලගෙන නෙමෙයිද අපි ඉන්නේ? අල්ලගෙන ඉන්නේ. අල්ලගෙන හිටියා කියනකොට ජීවත් වෙන්න වාසය කිරීමම ප්‍රමාණවත් නැද්ද? තණ්හාව කියලා අමුතු ගැතියක් ඕනේ නැහැ. වාසය කරපු එක ජීවත් වෙන්න ඒක හිතපියටම ඇති නේද අල්ලගත්ත කියන්නේ. ඒ වගේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ මොනවා හරි දෙයක් අල්ලගෙන අපි හිතා කියන්නේ ඒකමයි ඒ ජීවත් වෙනවා කියන එකම තමයි උපාදානය කියලා කියන්නේ. දැන් උපාදාන කරගෙන ඉන්නේ දැන් වැටෙන්නේ කොහොමද තමයි? නිවරට යන්නේ. නිවරට යන්නේ. දැන් කිසිවක් අල්ලා නොගත්තොත් අනිවාර්යෙන්ම මොකද වෙන්නේ? මොදිට වැටෙනවා වගේ අපි රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ කිසිවක් අල්ලගෙන නැච්චකින්ච ලෝකේ උපාදීයි. ලෝකේ කිසිවක් අල්ලන්නේ නැහැ. ස්කන්ධයගේ ඇතිවීම නැතිවීම කියන දෙයට සිහිය ප්‍රබාලව නැත්තම් ලෝකේ හටගන්න සහ නැති වෙන හැටි යම් කිසි සමුදි ධම්ම සම්බන්ධයෙන් උද්ද කියන දෙයට තියෙනවා. ඒකෙන් මේ පැත්තට හැරලා ඉඳ සම්පූර්ණ. මෙහිම ජීවත් වෙනවා. කල් ඇතුවමයි භවයේ උපාදාන නොකර ඉන්නේ. කිසිවක් අල්ලගෙන නෙමෙයි. හොඳට දකින්න රූපේ බැලුවා නම් උපාදාන මේ ලෝකේ දෙයක්. දැන් අනිවාර්ය නිවරට යනවා කියලා කියන්නේ මේ තියෙන ටික අතහැරනකොට පිරිණි වෙනවා කියන එක වළක්වන්න බෑ. අතහැරනවා. අන්න ඒ අර්ථයෙන් නිවර කියන එක සාක්ෂාත් වෙන්න ඕන නිසා ගන්න බෑ. අධිෂ්ඨාන කරලවත් හිතලවත් ඉල්ලලවත් ගන්න පුළුවන් එකක් නෙමෙයි. නිවර කියන එක සාක්ෂාත් වෙන්න ඕන එකක්. මේ දර්ශනය නිසාම මේව උපාදාන නොවෙන්න ඕනේ මිසක උපාදාන නොවෙන්න හදන්න හදන්න උපාදාන වෙනවා. ඒක හොඳ තේරුම් කරගන්න ඕන. මම උපාදාන නොවී ඉන්න කියලා මෙහෙ බලන්න ආවෙන්නේ. තේරුම් ගන්නේ. ඒ කියන්නේ දැන් මේ පේන පැත්තට නැඹුරු වෙලා මේක උපාදාන නැති වෙන්න කියලා බලන්න මම මේ පේන දේ හොඳට අහුවෙලා ඉන්නේ. එතකොට උපාදානය නැති වෙන්න කරන්න තියෙන දේ මොකද්ද? ඒක අතහරින එකම. උපාදානේ මේ අල්ලගෙන ඉන්න එක නැති කරන්න කියලා කොටේ අල්ලගෙන ඒක තද කරගෙන මෙරිකලා කඩන්න කඩන්න ඒක අල්ලගෙන වහින්නේ. ඒක අතහරින එක තමයි උපාදානේ නැති වෙන්න කරන්න තියෙන්නේ. අතහරනවා කියලා කියන්නේ වෙන මොකද්ද? ඇති වෙන තියෙන පෙන්නන්නේ මුත්තකල අනුත්තර හැදෙන්නේ. පටිසෝතගාමී අනුසෝතගාමී මේ සෝතේ තනුව යනවා. පේනකොට පේන දෙයට අනුව ජීවත් වෙනවා. ඇහෙනවා ඇහෙන දෙයට අනුව ජීවත් වෙනවා. ගඳුවන් දැන් ඒකට අනුව ජීවත්. පරිසෝතගාමී පේන පේන දෙයට අනුව යනවා. උදාහරණ පේනවා අනේකට. මේ හැම එකකම කියන්නේ එකම තැනක තියෙන ඔය ඔක්කොම අර්ථ ටිකට ලැබෙනවා දෙන්න. එතකොට සෝපදේශ නිබ්බාන කියලා කියන්නේ ස්කන්ධ ඉදිරිය සහිතයි ජීවත් වෙන එක තමන් කෙරේ. අජත්තං ඒව පරිනිබ්බාන තමා තුළම කෙලෙස් පිළිනිවීම දකිනවා. මේ මොකෝග මත හැරෙනවා. දැන් මෙයා ලෝකයේ නොහට ගන්න බවට පත් කරන මේ චේතෝ විමුක්ති අකෝප්‍යයි. කිසි දවසක බැරි වීමකින් හරි මෙහෙ බලනවා කියන එකක් නැහැ. එච්චරට අවිද්‍යාව දුරු වෙනවා. වෙන්නේම නැහැ. එහෙම දෙයක් නැහැ. නැති නිසා. ඒකයි අකෝප්‍ය වෙනස් වෙන්නේම නැති දැනට පත් වෙන ජීවත් වෙනවා. එහෙම වෙනස් නොවෙන ස්ථාවරතාවට පත් වෙච්ච නිසා
බැරි වීමකින්වත් මෙහෙට හැරෙනවා කියන සිද්ධියක් නැහැ.
නිරුද්ධ
චන්ති කියන්නේ නිරුද්ධයි නැති වෙනවා.
ඒක වෙන්නේ ඒ තත්ත්වෙටපත් වෙන විදර්ශනා කරන තමන් මේ වෙනදී අවබෝධ කරගන්න.
ඔව් අනිවාර්යෙන්ම ඒක ජීව සමාධි ප්‍රඥා කියලා. මේ ඔය මට්ටම කී ඔබ තමයි අනුපාදා පරිනිර්වාණය කියන රහතන් වහන්සේ කියලා කියන. උපාදාන වශයෙන් නොගෙන නැතිකින් කිසි ලෝකෙ උපාදි ලෝකෙ කිසිවක් උපාදාන කරන්නේ නැහැ කියන සිද්ධිය. එතකොට ඉස්සෙල්ලා අපිට වෙනවා අනුපාදා පරිනිර්වාණය. නැත්තම් අලුතෙන් භවය සකස් වෙන තියෙන හේතු ටික අදහන්න දෙන්නේ. අතහැරලා පුරාණ කර්ම ටිකෙන් ජීවත් වෙනවා. තමන් තමන් අතහැරලා ජීවත් වෙනවා. ඒකෙන් කියුවේ ඔහේ බලන තු මෙහෙම බලාගෙන ඉන්න කියන එක නෙමෙයි. නෝන. මෙහෙම පෙනෙද්දි මේ තියෙනවනේ අපිට මොකද්ද? මේ පේනවා කියන ටික වෙන්නේ මේ. ඒ කියන්නේ කණ්ණාඩි ගාවට ගියාම කරන ටික කරන්න කියලා මම කියන්නේ ඔබට. මොකද්ද කණ්ණාඩි ගාවට ගියාම කරන්නේ? කණ්ණාඩි ගාවට ගිහිල්ලා පේන දේ අතුනොත් ඔගොල්ලෝ පවුඩර් ගන්න කණ්ණාඩි. ඒ මේන දෙයක් තුන. නමුත් ඔයගොල්ලෝ එහෙම නෙමෙයි. කණ්ණාඩිය ගාවට ගිහිල්ලා එහෙ දැඟුවට මෙහෙට නෝන තියෙන එකයි පවුඩර් මෙහෙ ගන්නෙ. නේ? ඒකෙන් තියෙන දේ බලන්න වෙච්ච දේ. ඕගලන්ට ඒ අරමුණ අහුලන ඒ හිඳයි ඔයගොල්ලෝ අහකට යනකොට ඒක නැති වෙනවා කියලා පේන්නේ. තිරසංගත සතා කණ්ණාඩි දෙවෙනකොට එහෙනේ මෙහෙ නිසා එහෙ කියලා දන්නේ නැහැ. එයාට එහෙ කියලා යහුවෙන්නේ. ඒ හිඳ කණ්ණාඩියට පයින් වගුරන මුරාගෙන පයින් අපිටත් මෙහෙගෙන නෝනත් එහෙ කියලා අල්ලගෙන හිටියොත් අපිත් පරි. අපි පවුඩර් ගාවේ කණ්ණාඩි. නමුත් අපි පවුඩර් නොගාන්නේ ඇයි කියන හේතුව වෙලුවද? arya ගුරාගෙන පණින්නත් ඒක ඇත්ත වෙලා අපි එහෙම නොපණින්න හේතුව මොකක්ද? ඇයි ඔය හිතන්නේ? ඒක තියෙනවා මෙහෙ නිසා එහෙට වැටෙන්නේ කියලා එයා දන්නේ ඒ නොදන්න ඇත්ත නොදන්නකොට බොරුව ඇත්ත වෙලා. ඒ කියන්නේ හේ තියෙනවා කියලා ඒකලා දින එකයි එයා පරි. අපි ඇත්ත දකින්න මෙහෙ නිසා එහෙ වැටෙන්නේ කියලා දන්න හින්දා එහෙ දිනනවා කියලා නැහැ. ඒ හින්දායි ඒක ඔප්පු වෙලා තියෙන අපේ ජීවිතෙන් එහෙ බලාගෙන මෙහෙ පවුඩර් ගානකින් කියනවා මට සංයෝජනේ තියෙද්දි ඒ බැලුවොත් මෙහෙ සංයෝජනේ තියෙන්නේ. ඒක කියන වාසිය මොකද්ද? මම පැත්තකට යනකොට එහෙ අහුවෙලා නෙමෙයිනේ. ඒක නැති වෙනවා. ඉබේමයි නැති වෙනවා. මම නැති කීවෙමට බලන්න ඕනෙත් නැහැ. ඒක දිහා බලාගෙන වැඩ කරනවා සංයෝජනේ තියෙන්නේ මෙහෙ. සංයෝජනේ කියන්නේ හැගීම තියෙන්නේ මෙහෙ නිසා මෙහෙ අතහැරෙන උපාදාන නැහැ. දැක්කහම දැකන දේ ඉවරයි. දැක්කට දකින්න පෙරත් නැහැ, දැක්ක පස්සෙත් නැහැ, දකින්න වෙලාවෙදිත් මේ තියෙනවා. ඒ වගේ මේද කණ්ණාඩි ඉස්සරහට ගියා කියලා හිතා ගන්න. මේ පේනකොට මෙහෙම බලද්දි තර කණ්ණාඩි දිහා බලාගෙන පව හිතනවා කියනවා කරනවා වගේම හිතන්න කියන්න කරන්න හැබැයි ඔයගොල්ලෝ දන්නවා මේ පේන ටික හේතු ටික නැහැ. චිරතනකින් නෝන තියාගන්න. මේ ලෝකේ අරමුණක් හම් වෙන එකේ කණ්ණාඩි ඉස්සරහට ගිය එකේ වෙනසක් නෑ යාට. එතකොට තියෙන වාසිය තමයි මොකද්ද? පැත්තට ගියම මේක අහුවෙලා නෑ. ඉබේමයි ඒ ටික අපහැරෙන්නේ. මොනෝ මට්ටමම කිව්වේ ඔය මට්ටමනේ ජීවිතේ ළඟ සිටිනවා. දැන් කණ්ණාඩිය කවද කියලා විදර්ශනා කරනවද අපි? ඔන්න මේක ප්‍රීති රුව විදුරට ඡායාව වටනා මේ ඡායාව වට මෙතන තියෙන රූපේ හින්දා මේක හේතුව මේක ඵලය මේ හේතුඵල ධාම නේද නැත්නම් මේක අනිත්‍ය වෙනවා විදුර අනිත්‍ය වෙනවා කියලා හිතනවා මුකුත් නැහැ ජීවිතේල විසඳිලා ඒ වගේ නිදර්ශනා කරනවා කියන එකෙන් කියන තාම පේන්නේ නැහැ බලනවා කියන එකෙන් කියන තාම පේන්නේ නැහැ පේන දවසට බලන්න ඕනෙත් නැහැ විදර්ශනා කරන්න ඕනෙත් නැහැ එනවා ඔන්න ඔය වගේ තැනකට ආවහම දුකෙන් මිදෙනවා මට ඉතින් කල්‍යාණ මිත්‍රෙක් කැටි සත්පුරුෂකෙට එක වචනයක් මට මතක් කරන්න පුළුවන් නොයෙක් අදහස් ලෝකයේ තියෙන යුගයක තම තමන් බුද්ධිමත් වෙලා කටයුතු කරන්න කියන එක ගැන තමයි මට මතක් කරන්න තියෙන්නේ මේ මං කියන එකවත් ගන්න ඔළුවේ දාගන්න කියන එක නෙමෙයි හිතන්න මම උගන්වන්න හිතන්න මේ මොනොත් වෙනවද මේ මොනොත් වෙනවද නැද්ද කියන එක හිතන්න ඊට පස්සේ මේ වගේ දේවල් දැනගෙන බොහොම මහන්සියෙන් එන්න වෙනවා තමන්ට. මේවා මේ ක්ෂණිකව මේ මොහොතකින් දෙන්න පුළුවන් සිද්ධි එහෙම නෙමෙයි. එක දෙයක් කවුරු මොන කියන දේ කෙරුවත් ජීවිතය විසඳන්නේ අපි අපේ කෙනාගේ ආධ්‍යාත්මික සැබෑ තත්ත්වය මත තමන්ව කිසිම වෙලාවක රවට්ට ගන්න හදන්න එපා. අපිමයි මේ වටිනා අවස්ථාව අතහැරෙන්නේ. කවුරු මොනවද තමන්ගේ මනස බලන්න මගේ දර්ශනය වෙනස් වෙලාද මට වෙනදා ඇති වෙන හැඟීම් වලට වඩා වෙනස්ද ඒ කියන්නේ තාවකාලික චිත්ත සමතේකින් තීරණය කරන්න එපා පැයක් දෙකක් ඉඳගෙන ඉන්න පුළුවන් වෙච්ච ගමනකින් අරමුණක් නැතුව ඉන්න ගමනකින් සීමා කරන්න එපා ලෝකීය මේ අස්ස මේව අරගෙන හැසිරෙද්දි තමයි ඇලෙන්නේ කියන දේ තියෙන්න පුළුවන්. ඒක චිත්ත සමුදයක් නිසා පුළුවන් වෙයි. නමුත් මේ වගේ සිද්ධියකින් තොරව මේ ලෝකයේ අහු නොවන විදිහට ඉන්නවද මම? හිත නැඹුරු වෙලා තියෙන්නේ රූප කියන තැනින් පෙනෙන එකේ විදිහටද කියලා බලන්න. එතකොට එහෙම දැක්කොත් අපින් මේ උපාදානය අතහැරලා නැතව කියන එක. උපාදාන නොවන විදිහට මනස ගන්න හුරු කරන්න. උපාදානය කියන එක තේරුම් කරගන්න. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ මෙන්න මේ උපාදානය අහු නොවන විදිහට. ඔකට හොඳ සූත්‍රයක් තියෙනවා බලන්න. මජ්ක්‍ධිම නිකායේ අනාථ බිඳුකෝ වාද සූත්‍රය. ඔය සූත්‍ර ටික ගත්තොත් ඔයගොල්ලෝ මේ කියයි දන්නවා. හැමෝම සූත්‍ර බලලා තියෙනවනම් මේ පෞද්ගලික අර්ථයක් නෙමෙයි මේ කියන්නේ කියන එක. සරත් මහරහතන් වහන්සේ කොහොමද අවවාද කරන්නේ සර මේ අනාථ බිඳුසිතුමාට? ගැහැවිය ඔබගේ විඥාණයට ඇහැ ඇසුරු වෙන්න දෙන්න එපා, ඇහැ උපාදාන වෙන්න දෙන්න එපා, රූපය ඇසුරු වෙන්න දෙන්න එපා, රූපය උපාදාන වෙන්න දෙන්න එපා, චක්කු විඥාණය ඇසුරු වෙන්න දෙන්න එපා, ඒක උපාදාන වෙන්න දෙන්න එපා, චක්කු සම්පස්සේ ඇසුරු වෙන්න දෙන්න එපා, ඒක උපාදාන වෙන්න දෙන්න එපා, චක්කු සම්පස්සේ උපදින යම් සුව හෝ දුක් හෝ නොදුක් නොසුව වේදිතෙක් වෙන හේද උපාදාන වෙන්න දෙන්න එපා, ඇසුරු වෙන්න දෙන්න එපා. ඔය වගේ කන, නාසය, දිව, ශරීරය, මනස. දැන් ලෝකේ කිසිම දෙයක් ඇසුරු වෙන්න නැතුව ඉන්න. ඔය කියන්නේ මරණ මොහොත විතර තියාගන්න කියලාද? එහෙම නැත්නම් එක දණක ඉන්නකොට ඇස් දෙක වහගෙන ඉන්නකොට ඉන්න සිද්ධද කියන්නේ? නෑ, මුළු ජීවිතේම කියමු දර්ශනයක් මේ. ලෝකයේ අපි වගේම ආයතන පරිහරණය කරන මට්ටමේ අපි තමයි අපි මෙහෙම ඇස් දුර්විච්ච නැති, කම් නැති නොකරපු අපි වගේම ඇස් තියෙන සංතියන රහතන් වහන්සේ කෙනෙක් දකි අපි. නමුත් එතන ඒ මට්ටමේ මිදිලා එයා ඒ ලෝකෙ මිදිලා මේ විදිහට ජීවත් වෙන දර්ශනය. අපි කියයි යන රහතන් වහන්සේ ඉඳගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්නවා, ඉඳිනවා, නිදා ගන්නවා කියලා. එතන හතරේ දියවගම මිදිලා ඉඳගෙන හිටගෙන නිදාගෙන විදිනවා කියන තැනකින් මිදිලා ලෝකේ දුකෙන් මිදෙන්න බෑ ඉඳගෙන හිටගෙන නිදාගෙන විදින හතරේ දියවු තුල ඉන්නකම්. ඔගොල්ලන්ට යම් දවසක පුළුවන් නම් ඉඳගෙන හිටගෙන නිදාගෙන විදින හතරේ ඉරියව්වෙ මිදිලා ඉන්න මේ කියන දර්ශන තියෙනවා. ඔගොල්ලෝ උපාදාන නැතු ඉන්නවා. එතකොට ඒක මෙහා ඉඳගෙන හෝ හිටගෙන නිදාගෙන විදින හේතුව ඔයගොල්ලන්ට මුටි ගන්න බෑ බැරි ගන්න පුළුවන් මට. මම ඒකටත් උනොම එකමට මේ එකක්වත් එහෙමම ගන්නකම් මට පුළුවන් මට අනුවානුපවාවම් මේ දෙන්නේ. අනුවානේවා ඒ කියන්නේ මේක වල 10000 ගුණයකින් ශ්‍රේෂ්ඨ අත්යකට එනවා. නමුත් මම දුප්පත් පොහොසත් නැහැ ඒකට උගලන්ට කාරණා කියන්නේ. හතර ඉරියව්ව මිදෙන එකට මම නිකන් මට තේරෙන විදිහට එම කියන්නේ. අපි කියමු ඔගොල්ලෝ ගොඩාක් ආසාවෙන් ලස්සන චිත්‍රපටයක් බලන කියන හිත හොඳටම නැඹුරු වෙලා දැන් බලන්න මේකද තමන් ඉන්නවා කියලා තමන්ට තේරෙනවද කියලා? තමන් ඉන්නවා කියලා මොකුත් නැහැ. වටපිටාව මොකුත් තේරෙන හුත්තටම අර දර්ශනේ විතරයි නේද? දැන් තමන් ඉඳගෙන ඉන්නවා හෝ හිටගෙන ඉන්නවා, නිදාගෙන ඉන්නවා, ඇවිදිනවා කියන අදහසක් තියෙනවද? නැහැ. නමුත් තමන් මැරිලාද? නැහැ. සංඥා සහිතයි නේ. ජීවත් වෙනවා නේ. නමුත් තමන් ඉන්නවා කියන හැඟීමක් නැහැ නේ. මුළු ජීවිතේම ඇත්ත ඕක තමයි. රහතන් වහන්සේ කියන්නේ හැම උපදින අරමුණක් පේනකොට පේනකොට පේන අරමුණ ඔච්චරමයි කියන්නේ. ඇහෙන අරමුණ ඔච්චරමයි. දැන අරමුණ ඔය මිච්ඡා සමාධියකට ඔය පොඩි ඒ මොහොතේ ඇතිවෙච්ච චූටි එකක ගමකට ඔය වෙලා තියෙන්නේ. මිච්ඡා සමාධියකට. සම්මා සමාධිය කොයි වගේ සතසහස්ර ගුණයකින් ඇති වුණොත් හැමදාම මේ තමන් අනු කියලා බෙදෙන මේ මිම්ම නැහැ. මේ ගුටි කන්න පුළුවන් මට්ටම මේ තියෙන්නේ. ඔන්න ඔය වගේ මට්ටමක් ඒ ජීවිතේ වෙන්නේ. දකිනදී ජීවිතයත් එච්චරයි, දකින බවත් එච්චරයි. අපි අර මොහොත පිළිහිටියා වගේ. මම මේකද රළු බවක් ඇයි ඔබ ගන්න කියලා කිට්ටු කරන්නේ නැද්ද? නමුත් මේ අනුමානක මෙන්න මෙහෙමනම් කෙනෙකුගේ ජීවිතය හැම වෙලෙම පවතින්නේ. හතර ඉරියව්වක් ගැන අපි කිව්වට එයාට එහෙම එකක් නැහැ. අන්න ඔහොම තැනකින් ඉන්න පුළුවන් ජීවිතේ. ඔහොම තැනකට එනවා. ඔන්න ඔය වගේ තැනකට ආපු දවසටයි ඒකද වර්තමානයේක සමාධියකින් ඉන්න සමාධියේ ලක්ෂණය ඒක. නමුත් ඒ උපාදාන සහිත මෙහි අල්ලගෙන ඔය ටිකම ඔය විදිහටම අරමුණ විතරක් වෙනවා. මෙහෙම අහුවෙලක් නැතුව අරමුණ හටගත්ත හා නැති වෙන හැටියට නුවණ ඇතුව වර්තමානයකට. ඒතරම් නුවණකට ආවහම ආධ්‍යාත්මික බාහිර කියලා බෙදන්න බෑ. එතකොට ආධ්‍යාත්මික බාහිර කියලා බෙදීමක් නෑ. තමන් සහ අනුන් කියලා බෙදීමක් නෑ. එදාට ඇලෙනවා ගැටෙනවා කියන එක නැතිවීම කවුරකටද? එහෙම දෙයක් නෑ ඒ ධර්මතාවය තුල. මොන ඔය මට්ටමකට ආපු දවසට දුකෙන් මිදෙනවා. ඉතින් මේ අනන්ත ජාති සංසාරේ මේ වගේ දහමක් අහන්න නැතුව නැතිනම් මේ වගේ ධම්ම මාර්ගයකට ලැබිලා පිළිපදින්න නැතුව අපි හැම කෙනෙක්ම සතර දුක් විඳ වාරවල් මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. ඉතින් මේ බුද්ධෝත්පාද කාලේ මනුස්ස එක්ක වෙච්ච වෙලාවේ පෙර පිනකින් මේ ටික අතහැරගන්න එපා. කොහොම හරි මේ සසරෙන් මිදෙන්න උත්සාහවත් වෙන්න. ඉතින් තමන්ට පිටක් තමන් කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. කවුරුවත් අපේ විහර ගන්න දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ තව බුදුරජාණන් වහන්සේ නමක් නැතුව සමහර කල්ප තියෙනවා කියලා ගණනින් අසංකීයයි. අසංකීයයි කියන ගණන ලියන්නේ 1.140. කල්පයක් කියලා කියන්නේ මේවා අපිට අපි විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඉච්චරට මේ සසර හිතන්නවත් නැහැ. කල්පයක් කියන්නේ හැතම 16ක් දිග 16ක් උස 16ක් පළල මහා කළුගල් පර්වතයක්. මනුස්ස ලෝකයේ අවුරුදු 100කට සැරයක් වෙදි කැලිකින් පිස්සු. ඔය ගල ගෙවිලා ගිය දවසට තමයි කල්පේ. ඔය වගේ කල්ප එකක් ගෙවිලා ගියා බුදුරජාණන් වහන්සේ නමක් නැහැ. 10ක් ගෙවිලා ගියා, 100ක් ගෙවිලා ගියා, 1000ක් ගෙවිලා ගියා, ලක්ෂයක් ගෙවිලා ගියා, කෝටියක් ගෙවිලා ගියා. බුදුරජාණන් වහන්සේ නමක් නැහැ. ප්‍රකෝටියක් ගෙවිලා ගියා, කෝටි ප්‍රකෝටියක් ගෙවිලා ගියා. ඒත් බුදුරජාණන් වහන්සේ නමක් නැහැ. කියන තැනකින් තියෙන්නේ එහෙව් දීර්ඝ සංසාරයක මේ කල්පිට කියන භද්‍ර කල්පය කියලා. භද්‍ර කල්පය කියන්නේ තේන මොකුත්ින් ද නෙමෙයි. බුදුරජාණන් වහන්සේලා පස් නමක් එක කල්පයක පහළ වෙන නිසා යහපත් කල්පයක් කියලා මේ කල්පිට කියනවා. ඒ කල්පෙදිත් අපිට අතේ ඉන්න කුරුල්ලා තහරනක් තින්න කුරුල්ලා අල්ල ගන්නවා වගේ වැඩක් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ සාධනේ ප්‍රාර්ථනා කරනවා කියන එක. මොකද කවුද දන්නේ අපි මිනිස්සෙක් වෙයිද, මිනිස්සෙක් වුණත් බුද්ධෝත්පාද කාලේ දහමක් තියෙන වටපිටාවක උපදීද කියලා. ඒ නිසා ටිකක් හොඳට බුද්ධිමත් වෙන්න. ඒකම අපිට හම්බලා තියෙන මේ බාහිර භෞතික දේවල් දිහා නම් ඇහැක් කරලවත් බලන් දෙපා, දහම තීරණය කරන්න හීනකින්වත් හිතන් දෙපා. ඒක සාපේක්ෂව මොකද එක්තරා කඩිකුලක් කඩිනෑනක් යද්දී බුදුරජාණන් වහන්සේ දවසක් සිනා පහල කරනවා. ආනන්ද හම්බුයි කියලා අහනකොට ආනන්ද මේ කඩිගුලේ චක්‍රවර්ති රජුනෝ එකම කඩියක්වත් නැහැ කියනවා. එතකොට අපි ගැන කවරකටද චක්‍රවර්ති රජුනෝ කියන්නේ? මේ වගේ චූටි ගියක් ඉදමක් කාර්කැරලා කාර්කට තියෙන එකද නැහැ. මුළු ලෝකෙටම අධිපති අපි මේ ඔක්කොම අපිම අරගෙන අතහැරපු අපි ඔක්කොම හොයන්නේ කියන එකත් මතක තියාගන්න. එදා අපිට ඒ තත්ත්වයටපත් වෙලා දුක ගෙවුනේ නැත්තම් අද මේ චූටි දෙකෙන් දුක ගෙවන්නේ අපිට ගෙවෙන්නේ මේ වටපිටාව මොකකින්ම තීරණය කරන්න එපා. ගොඩාක් දෙනෙක් තීන්දු තීරණ ගන්න මේ අවුරුදු 50ට 60ට විතරයි. නමුත් මේ පිළිමුතුන් දක්ෂ වෙන්න මේ 50ට 60ට ගන්න තීන්දු තීරණ හරි නෑ කියලා. මොකද මුළු ලෝකෙම හරියට මාළු ටැංකියකින්න මාළු ටිකක් වගේ. මේ ලෝකෙ කොච්චර ලොකුද? නමුත් මාළු ටැංකියකින්න මාළුන්ට මුළු ලෝකෙම ඔච්චරයි. මොකද ඒ සත්තුන්ට බැරිලා කියන්න පුළුවන් කමක් එහෙම තිබුණා අපිට ගෙවිලා. ලෝකේ කියන උච්චර නෙමෙයි. කාර් තියෙනවා, පාරවල් තියෙනවා, ගොඩනැගිලි ඉන්නවා, තව මිනිස්සු තියෙනවා. බොරු කියන්න එපා. ඇයි? තමන්ට අත්දැකීම තමයි ඒ කාරණාව හොඳට දකින්න. එයාගේ ජීවිතයේත් අත්දැකීම ඒක. එයාට පේන දේ විශ්වාස කරන නොපේන දේ විශ්වාස කරන්නේ නැහැ. අපි දන්නේ අපි ටැංකි එක බහගෙන ඉන්නේ. අපිට ටැංකිය මොකද්ද? ඇහත් ඇහෙන පේන රූපත්, කනත් කනට ඇහෙන ශබ්ද, නාසයෙන් නාසයෙන් දැනෙන ගඳ, දිවත් දිවට දැනෙන රස, කයත් කයට දැනෙන පොට්ටබ්බ, මනසත් එකට හිතන ධර්ම කොච්චර ඔය ටැංකියේ ඉන්නේ. ඔය ටිකට අහුනොත් හා පිළිගන්නවා, නැති වුනොත් බොරු කියන්නේම. අපාය නැහැ දිව්‍ය ලෝකෙනේ. අපාය තියෙනවද? බොරු කියන්නේම. දිව්‍ය ලෝකෙ තියෙන බොරු කියන්නේම කියන්නේ. ඇයි? ටැංකියේ නැහැ. ඉතින් ඒ හින්දා හොඳට බලන්න කවුරු හරි කෙනෙක් ගත්තොත් එයාගේ ටැංකිය තුල ටැංකියට මැරලා එයාගේ මනස සීමාවල තියෙන ටැංකිය විතරයි කියලා දකින්නේ. ඒ ටැංකි සහගත ජීවිතය ගත කරන එයාගේ ටැංකියටම අනුගත වෙලා අපිත් ටැංකි ජීවිතය ගත කළ යුතු නෑ කියන තැනට ඇවිල්ලා නුවණින් දකින්න ඕනේ. ලෝකේ මාසෙට නොපෙනුනාට ප්‍රඥාවෙන් දකින්න පුළුවන් දේ බොහෝයි. යමක් මාසෙට නොපුණු පොන්නේ නෑ කියොත් ඒක ලොකු විනාශයක්. දැන් මේ වට කරන්ට් එකගෙන වයර් දිහා ගත්තොත් ඒකේ කරන්ට් එක තියනවාද කියලා හැම බැලුවොත් පේන්නේ නෑ. තියෙනවා නම් ඉතින් පේන්න බෑ, කරන්ට් එක නෑ කියලා ඇල්ලුවොත් ඒකම තමයි අපේ විනාශය. ඒ වගේ ඇහැට නොපුණු පොන්නකින් නෑ කියලා ඇල්ලුවොත් ඒක අපේ විනාශය වෙන්න පුළුවන්. ඒ නිසා මේ පින්වතුන් පුළුවන් තරම් උත්සාහවත් වෙන්න මේ ධර්ම අවබෝධ කරගන්න. ත්‍රිපිටකයේ ටික ටික හරි පුළුවන් නම් කියවන්න බලන්න. මම මේ කියන බණ ඔයගලන්ට කිසිම දෙයක් අමුතු වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ත්‍රිපිටකයේ ටික ටික හරි බලලා තියෙනවා නම් කියනවනම් මට කල්යාණ මිත්‍රයෙක් ඇවිත් තව එක අවවාදයක් දුන්නේ නැහැ. වර්තමානයේ මම පොතක් කියලා තියෙනවා නම් පොතක් කියලා තියෙනවා නම් ඒකවත් බලන්නේ නැතුව ත්‍රිපිටකය බලන්න. මම අද පුතක් ලියනවා නම් හෝ කියනවා නම් තාම අරිහත්ත්වයටපත් වෙලා නැහැ. යම් අඩුපාඩු මගේ අතින් වෙන්න පුළුවන්. නමුත් ත්‍රිපිටකයේ කියන පිරිසුදු බුද්ධ වචනේ මහරහතන් වහන්සේලා වගේ අපි උනතාවයේ සඳහයි. ඒ නිසා ත්‍රිපිටකය ගැන ජීවමාන බුදුහමදු කියන ශ්‍රද්ධාව ඇති කරගන්න හැම වෙලාවෙම තමන්ට පුළුවන් විදිහට අනිත් අයට උපකාර කරන්න තමන්නුත් මේ ජීවිතය තුල කිඳා බහින් නැතුව කොහොම හරි මේ ජීවිතයෙන් සතරෙන් එතර වෙනවා කියන කලන අදහසින්ම කටයුතු කරගන්න. එහෙම වුණොත් ඇත්තටම අපිට බැහැලෙන්නේ නැති වෙයි. මොකද අවුරුදු දහස් ගාණක් ගිහිල්ලා මේ ශාසනය ඇවිල්ලා මෙහෙම හරි බණ වචන හිතන්න හුරු වෙන වචන හරි අපිට අහන්න හම් වෙනවා කියලා කියන්නේ. අපි ලෝකේ රටේ කොහේදී පින කියන එක දුර නැහැ, කුසලයේ කියන එක දුර නැහැ. කුසලයේ කුසලයට ළඟයි, අකුසලයේ කුසලයට දුරයි, කුසලයේ අකුසලයට දුරයි. එහෙනම් කුසලයේ කුසලයට ළඟ නිසා අපි හිතියත් ඕගොල්ලෝ හිතියත් කවුරු හිතියත් සත්පුරුෂයෝ ලෝකේ පහළ වෙනවා නම් අපිටත් ඒ හේතු තියෙනවා අපි දුර නැති. එහෙනම් අධෛර්යමත් නොවි උත්සාහවත් වෙන්න. මම ඔය පෙන්නපු ටික ගැනත් ඔගොල්ලෝ හිතන්න. මම ගොඩාක් අද දේවල් කිවි හිතන්න කියන එක. මෙහෙම වෙනවද නොවෙනවද තමන්ව රැවටෙන්න දෙන්න එපා කිසිම වෙලාවක. එදා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ඉන්නේ විදියක නම් අපිට වැරදුනොත් අපිට ගහලා හරි බැනලා හරි මෝග පුරුෂ හිස් පුරුෂය කියලා බැනලා හරි යහපත් මාර්ගයට දායි. අද එහෙම අය ස්වාමී උත්තමෝ නැහැ. ඉතින් අපිට වෙනවා අපිව බලාගන්න. මම කිව්වොත් ඔයගොල්ලෝ මේ තත්ත්වයටපත් වුණා කියලා ඔයගොල්ලෝ එහෙම පිළිගන්න එපා. ඔයගොල්ලෝ හිතන්න දෙවරක් ඇත්තටම මම මාව හැදිලාද මේ ස්වාමීනාද කිව්වට මට මේ අවබෝධය තියෙනවද කියන තැනකින් හිතන්න දක්ෂ වෙන්න. තමන්ගේ බුද්ධිය කිසිම වෙලාවක අනුන්ට පාවල දෙන්න එපා. හොඳට හිතපු තරමටයි අපිට දුක මිදෙන්න පුළුවන්. ඉතින් මේ දේශනාව මේ පින්වතුන්ට මේ ජීවිතයේ මේ සත්‍ය අවබෝධ කරගන්න හේතු උපදෙස් දෙවා කියලා සංකල්පවත්.